සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සියලු දෙනාට. සදහතුනි, අවබෝධයෙන් නිවෙනු පිණිස ලෞතුරු තථාගත ශ්‍රී සද්ධර්මය ඔබේ දෙසවනට සමීප කරන බෞද්ධ රූප වාහිනී නාලිකාවේ මේ උතුම් දේශනාව පැවැත්වීමට දම් සභා මණ්ඩපයට වැඩම කොට වදාළ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී නම කියන අවසරයි පූජනීය හසලක සීල විමල පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැම දෙනාම සාදු නාද පවතුමින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. කොළොන්නාව ගජබාපුර පදිංචි බණ්ඩාර වාසල මහත්මා, ලලිතා වාසල මහත්මිය සහ දූදරු පින්වත් පිරිස අද දේශනාවට දායක වී කටයුතු කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං,
සාදු සාදු.
ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා,
සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා.
සාදු සාදු සාදු.
සුපින්වත්නි, ඔබ හැම දිනාම ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරන්නේ කොළොන්නාව ගජබාපුර පදිංචි බණ්ඩාරවාසල මහත්මා, ලලිතාවාසල මහත්මිය ප්‍රධාන දූදරු පිරිසයි. මේ දේශනාව බෞද්ධ රූපවාහිනිය තුලින් විකාශනය කරන්නට දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. පින්වත්නි, මේ ඉපදීපදී මැරිමින් යන දීර්ඝ සාංසාරික දුක ලෝකේ කෙනෙක් හදාපු එකක් නෙමෙයි. දැන් අපිට හැම වෙලාවකම දැනෙන දෙයක් තමයි ලෝකය විසින් මේ දුක සකස් කළා වගේ එකක්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල අපට පැහැදිලි කළා පින්වත් මහණෙනි, මේ දුක පටිච්ච සමුප්පන්නව හේතුන් නිසා හටගත් දෙයක් හැටියට, හේතු වෙනස් වීමෙන් වෙනස් වී යන දෙයක් හැටියට, හේතු නිරුද්ධ වුණාම දුක සදාතනිකව නිරුද්ධ වෙන බව. ඉතින් මේ අපි අත්දකින යම් දුකක් වේද, ඒක අපිට පුළුවන් නිරුද්ධ කරන්න, ඒක අවබෝධයෙන් කරන්න ඕන දෙයක්. අවබෝධය කියන්නේ ප්‍රඥාවෙන් කරන්න ඕන දෙයක් කියන එක. ඉතින් මේ ලෝකයත් එක්ක හැප්පෙන එක, ලෝකයත් එක්ක අරගල කරන එක දුක නිමා වෙන රටාව නෙමෙයි. හැබැයි අපි එහෙම හිතනෝ, ලෝකයත් එක්ක අරගල කරාම දුක ඉවර වෙයි කියලා අපි හිතනෝ. ඒ අරගලය තුලින් මීට වඩා සශ්‍රීක ලෝකයක් අපි බලාපොරොත්තු වෙනවා. නමුත් පින්වත්නි, එබඳු සශ්‍රීක ලෝකයක් අපට මුණ ගැහින්නේ නිකම්ම නිකම්ම ජීවිතය අතහැරිලා නැවත නැවත ජරා මරණ දුක සකස් වෙන එක විතරයි අපි තුල සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ඇතුලේ මේ ගැටලුව ලිහා ගන්න වෙන්නේ පටිච්ච සමුප්පාදය තුලින්. මොකක් තුලින්ද? පටිච්ච සමුප්පාදය තුලින්. එතකොට පටිච්ච සමුප්පාදය කියන්නේ බුද්ධ ශාසනේ බොහොම ගැඹුරු දෙයක්. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ ගැඹුරක් තියෙන දෙයක්. ඒක බොහොම ගැඹුරුයි. එතකොට පටිච්ච සමුප්පන්නව විමසා බැලීම බොහොම ගැඹුරු කොටසක්. ඒකේම සරලව කතා කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතාම ගැඹුරු කොටසක්. එතකොට මේ ගැඹුර අපට ස්පර්ශ කරගන්න අමාරුයි. ඇයි අපේ ඥානය හොඳටෝම මදි. ධර්මයේ ඥානය දුර්වලයි. උගත්කම් තියනවා වෙන්න පුළුවන්. බුද්ධිමත්කම් තියනවා වෙන්න පුළුවන්. එතකොට පටිච්ච සමුප්පාදය කියන එක ඥානයට ගෝචර වෙන එකක්. මොකට ගෝචර වෙන එකක්ද? ඥානයට. ඥානයට. ඒ ඥානය කියන එක දුර්වල වුණොත් පටිච්ච සමුප්පන්නතාවය හේතුඵල න්‍යාය අපට තේරෙන්නේ නැහැ. අපිට ඒක තේරුම් ගන්නට අමාරුයි. ඒ නිසාම අපි තුල උපසමයක් මතුවෙන්නේ නැහැ. විශේෂ නුවණක් මතුවෙන්නේ නැහැ. පූර්ණ අවබෝධයක් මතුවෙන්නේ නැහැ. කෙලෙස් නිරුද්ධ කිරීමක් මතුවෙන්නේ නැහැ. එහෙනම් මේ කාලේ යම් කෙනෙක් තුල එහෙම කෙලෙස් නිරුද්ධ කිරීමක් පූර්ණ අවබෝධයක් විශේෂ ඥානයක් නැත්තේ ඇයි? එහෙම නැත්තේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි. අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි. එහෙම නැත්තේ පින්වත්නි, ඒ විදිහට අපට වෙලා නැත්තේ අපේ ඥානයේ තියෙන අඩුපාඩුකම් නිසා. ඥානයක් නැති තැනක ධර්මය ඔරොත්තු දෙන්නේ නැහැ ඒ වගේ කෙනෙකුට. අනිත් එක තමයි දැන් පටිච්ච සමුප්පාදයේ ස්වභාවයෙන්ම ගැඹුරුයි. එහෙම ගැඹුරු වුණත් ලෝකේ ගොඩාක් අයට ඒක ගැන තේරෙන්නේ නැති මොකද දන්නවද? සද්ධාව නැති කමට. ගොඩාක් අයට ඒක තේරෙන්නේ නැති සද්ධාව නැති කමට. ඒ කාලේ වැඩ හිටපු නා වූයනි අරියදම් පින්වත් නායක ස්වාමීන් වහන්සේ කියපු ප්‍රකාශයක් මට අහන්න ලැබුණා. ඒ තමයි උන්වහන්සේගෙන් එක ස්වාමීන් වහන්සේ නමක් ප්‍රශ්නයක් අහනවා. නා වූයනේ අරිය ධම්ම සවනස්සගේ. ඔබ වහන්සේ මෙච්චර කොහොමද මතක තියාගන්නේ? මෙච්චර කොහොමද ඔබ වහන්සේ දරා ගනින්නේ? මෙච්චර මතකයක් කොහෙන්ද ඔබ වහන්සේ? දැන් අපිට පේනවනේ උදේ කාපු එක දවල්ට අපිට මතක නැහනේ. දැන් දවල්ට මොනවද කෑවේ කියලා ඇහුවොත් අපි කල්පනා කරනවා මොනවද ඇත්තටම කෑවේ, බලන්නකො මට මතක නෑනේ කියලා කල්පනා කරනවා. මේ ඊට හෝරාවකට කලින් කාපු එක යාට මතක නෑ. ඉතින් ධර්මීය අර්ථයක් ගැන කවර කතාවද? ඉතින් මේ නා වූයනේ අරියදම්ම නායක ස්වාමීන් වහන්සේගෙන් එක ස්වාමීන් වහන්සේම අහනවා ප්‍රශ්නය, ඔබ වහන්සේ කොහොමද මෙච්චර මතක තියාගත්තේ? මං උන්වහන්සේ ගැන අහලා තියෙනවා, මේ උන්වහන්සේට මෙහෙම පොත පෙරලුවාම පෙරලන බල්ල පොත වහගෙන කියවන්න පුළුවන්ලු. එච්චර තියුණු සිහියක් උන්වහන්සේට තිබිලා තියෙනවා. මේ පොත පෙරලලා බලලා පොත වහලා ඒ පොතේ තිබ්බේ කැස් දෙක පියාගෙන කියන්න පුළුවන් තරම් මතකයක්. ඒ දැක්මෙන්ම දරා ගැනීමක් උන්වහන්සේ තුළ තිබිලා තියෙනවා. ඒක පුදුමයි ඒ මතකය. උන්වහන්සේ දේශනා කරන්න ගියත් ධර්මයේ ගලාගෙන ගලාගෙන එනවා. මේ මෑත කාලේ වැඩ හිටිය ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේගෙන් අර ප්‍රශ්නේ ඇහුවාම, ඔබ වහන්සේ කොහොමද මේසා මතක තියාගත්තේ, කොහොමද ඔච්චර මතක, ඔය හැටියට මතක කොහොමද කියලා ඇහුවාම උන්වහන්සේ කියනවා, මේ ආයුෂ්මතුනි, මම මේ හැම දෙයක්ම සද්ධාවෙන් තමයි දරාගත්තේ. මම මේ හැම දෙයක්ම ඇසුරු කරේ සද්ධාවෙන්. බුදුරජාණන්ස ගැන සද්ධාවෙන් දරාගත්තේ. මම මේ හැම දෙයක්ම දරාගත්තේ. මං මේ හැම එකක්ම බුදුරජාණන්ස වදාළ යමක් වේද, ඒ හැම එකක්ම මම අහපු දේවල් වෙන්න පුළුවන්. නැවත නැවත අහනවා වෙන්න පුළුවන්. කියවපු දෙයක් නැවත නැවත කියවනවා වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම මට වටිනවා කියනවා. ඒ හැමදාම පොඩි ධර්ම කොටාසයක් පවා ඒක මට හරියට වටිනාකමක් දැනෙනවා කියනවා. මං ඒ ඔක්කොම බැලුවේ, ඔක්කොම කියුවේ, ඔක්කොම ඇහුවේ හරීම සද්ධාවෙන් කියනවා. එහෙනම් අද වුණත් ඒක ලස්සන පණිවිඩයක් අපට. අද වුණත් යම් කෙනෙකුට පටිච්ච සමුප්පාදේ තේරෙන්නේ නැත්තේ ඔයාලා සද්ධාවෙන් ධර්මයේ ඇසුරු කරන්නේ නැති නිසා. සද්ධාවෙන් ඇසුරු කරන්න ඇසුරු කරන්න ඒ ධර්මයේ හොඳට මතක තියෙනවා. අද මේ ලියනවා පොත්වල, අනිත් පැත්තට ඇහුවම මතක නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි ධර්මය සද්ධාවෙන් දරන්නේ. සද්ධාවෙන් දරන්නලු. අද වෙලා තියෙන්නේ දේශකෙක් සරණ කරගෙන තමයි ධර්මය අහන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ සරණ කරගෙන ධර්මය අහන්නට. දේශකයව සරණ කරගෙන ධර්මය ඇහුවොත් එයාට ධර්මී අර සද්ධාවෙන් ධර්මී දරන්න බෑ. එතකොට සිද්ධ වෙන්නේ කාලෙන් කාලෙට. එතකොට ওই පින්නතුන්ලාට සිද්ධ වෙන්නේ කාලෙන් කාලෙට ධර්මයෙන් අයින් වෙන්නයි. කාලෙන් කාලෙට ඔයාලට සිද්ධ වෙනවා ධර්මයෙන් බැහැර වෙන්න. ඒ නිසා ওই පින්නතුන්ලා ගොඩාක් මුණ දෙන ප්‍රශ්නයක් සද්ධාවෙන් ධර්මයේ දරන්න නැති එක. විදර්ශනා ඥාන ගැන, සමත විපස්සනා වැඩිම් ගැන, ලෝකෝත්තර ප්‍රඥාව ගැන, චිත්ත විමුක්තිය ගැන, ප්‍රඥා විමුක්තිය ගැන, මේ ජීවිතේම චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කරගන්න ඕන කියලා ඔයාලා හිතනවා නම්, ඔය පින්නතුන්ලා එහෙම කල්පනා කරනවා නම්, ඔය පින්නතුන්ලාට මේ ලස්සන ධර්මාර්ථේ වටි හොඳට සද්ධාවෙන් ධර්මයේ දරන්න. මේ ශාස්ත්‍රුණාංශිකේ ධර්මයේ නේද කියලා දකින්න. දැන් අද වෙලා තියෙන සද්ධාවෙන් දරන්නේ නැති වුණාට පස්සේ බුද්ධ වචනේ වුණත් එයාට හිතෙන්නේ අභියෝග කරන්න පුළුවන් එකක් විදියට. සියල්ල භාග්‍යවතුන් වහන්සේම දන්න බව දකින්න. මා කිසිවක් නොදන්නා බව දකින්න. මගේ සම්පූර්ණ කතාව බුදුරජාණන්සේ දකින්න දන්නවා කියලා දකින්න. මම මගේ කතාව භාග්‍යවතුන් වහන්සේ තරම් දන්නේ නැහැ කියලා දකින්න. ඇයි අපි එහෙම කියන්නේ? පින්වත්නි, ඔබ නිරේට ගියපු විදිය, මීට කලින් ජීවිතය ගැන, ඒ ජීවිතේ ඔබ අනාථ වෙච්ච විදිය ගැන, සනාථ වෙච්ච විදිය ගැන, කුසලේ මත ශක්තිමත් වෙච්ච විදිය ගැන, අකුසලේ මත ශක්තිමත් වෙච්ච විදිය ගැන, පෙර සසරේ තිරිසන් ලෝකේ ගිය විදිය, ප්‍රේත ලෝකේ ගිය විදිය, දෙවිවරු අතරට ගිය විදිය, ඒ කාලේ උපකාර කරපු අය, උපකාර නොකරපු අය, තමන්ව වලපල්ලට ඇදගෙන ගියපු අය, තමන්ට කුසලේ නැගිටින්න උදව්, මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසානුසති ඥානය, චුතූපපාත ඥානය, ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය වගේ වයින්, ආසයානුසේ ඥානය වගේ වයින් උනාත හොඳට ඉවත් දකින්නවා. පින්වත් අපි දකින්නවද? ඔයාලා දන්නවද? ඔයාලා මීට කලින් ඉපදිලා හිටියේ කොහෙද කියලා දන්නවද? මීට පෙර ජීවිත ඔයාගේ අම්මා කවුද, තාත්තා කවුද, මනුස්ස ලෝකේ හිටියා නම් දරුවෝ කොහෙද ඉන්නේ, අපි කොයි පැත්තේ ගම්බිම්වලද හිටියේ, මොන රටේද හිටියේ, මොන ලෝකෙද හිටියේ, මොනවත්ම අපි දන්නවද? ඒ මුකුත්ම අපි දන්නේ නැහැ පින්වත්. මුකුත්ම දන්නේ නැහැ. ඒ නිසා ඔබ ඔය දැන් මේ පොතක් කියවලා විශ්වවිද්‍යාලෙ ගිහින් ඉගෙන ගත්ත පොඩි දෙයක් තියෙනවා නම් ඒ දෙයින් මුළු බුද්ධ ශාසනයම ලඝු කරලා බලන්න එපා. ඒකෙන් වෙන්නේ ඥානේ මොට වෙලා යන එක. ගොඩාක් ඥානය දුරවල වෙන එක. ඔය ලංකාවේ ගොඩාක් බෞද්ධයන්ට පටිච්ච සමුප්පාදය හරියට අහගන්නවත් බැරි. ඒගොලු සද්ධාවෙන් ධර්මී කරා එළඹින්නේ නැහැ. ඇහුවත් යන්නේ නැහැ. දැන් පටිච්ච සමුප්පාදේ ඒක විස්තර කරන්න අමාරුයි. ඒක විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි ඒක එච්චර ගැඹුරුයි? ඒක දරන්න තියෙන්නේ සද්ධාවෙන්. යමක් සද්ධාවෙන් දැරුවාම අපාසු දෙයක් වුණත් එයාට ඒක දරන්න පුළුවන්. එතකොට සද්ධාවෙන් ධර්මයේ දරනකොට ප්‍රඥාවෙන් තමයි ඒක අවබෝධ කරන්නේ. සද්ධාව ප්‍රඥාවට උපකාර කරනවා, ප්‍රඥාව සද්ධාවට උපකාර කරනවා. ඒක හරියට කරත්තේක රෝද දෙක වගේ. එක රෝදකින් ගමන යන්න බෑ. කරත්තේක තියෙන රෝද දෙක වගේ. සද්ධාවයි ප්‍රඥාවයි. එතකොට සද්ධාවෙන් දරනවා, ප්‍රඥාවෙන් අවබෝධ කරනවා. ඔන්න ඔය කාරණා දෙක නැතුව පටිච්ච සමුප්පාදය අවබෝධ කරන්න බෑ. උපමාවකින්වත් මේක කියාගන්න බෑනේ. දැන් පටිච්ච සමුප්පාදයේ අංග කීයක් තියෙනවද? දොළහක් තියෙනවා. කියතිනවද? දොළහයි. අවිද්‍යාව, සංස්කාර, විඥානේ, නාමරූප, සලායතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ. එතකොට මේ ටික ඔක්කොම එක ටිකට සම්බන්ධයි. එකක් නිසා එකක්, අනිත් එක නිසා අනිත් එක. ඔන්නෝම එකට එකට සම්බන්ධයි. එක තැනකින් තට්ටු කළොත්, දංවැලකට එක තැනකින් තට්ටු කරාම ඒ දංවැලේ රාවය දංවැල පුරාම විහිදී යන්නේ යම්සේද? එක තැනකට තට්ටු කළොත් පින්වත්නි, මේ සියලු දැන් අපිටමක වේදනාව අවබෝධ කළොත් අවිද්‍යාව නැසිල යනවා, සංස්කාර නිරුද්ධ වෙලා යනවා, විඥානේ ප්‍රතිසන්දිය කරා යන එක නිරුද්ධ වෙලා යනවා, ආය ආය නාම රූප සාකච්ඡන එක නවතිනවා. ඒ කියන්නේ එක තැනකින් අභියෝග කළොත් මේ මුළු ගාමනම කඩාගෙන වැටෙනවා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති සමහර එක එක දේවල් වලින් ලස්සන නිර්මාණ කරනවා. ඒක එක තැනකට ගැහුවොත් ඒ නිර්මාණයම කඩාගෙන වැටෙනවා. ඔය ඉන්ටර්නෙට් එකේම දැකලා ඇති ලස්සන නිර්මාණ එක එක දේවල් වලින් කරපුවා. ඒක පොඩි කොළයකට පොඩි තල්ලුවක් දුන්නොත් ඒ හදාපු නිර්මාණයම පොළොවට වැටෙනවා. බොහොම සිහියෙන් තමයි ඒක කරලා තියෙන්නේ. ඇයි? එක තැනක් හෙල වුණොත් නවත්තන්න බෑ වැටෙන එක. අන්න ඒ වගේ පින්වත්නි, මේක උපමාවකින්වත් කියන්න බෑ. අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැහැ කියන එක. සංස්කාර කියන්නේ පුණ්‍ය සංස්කාර, අපුණ්‍ය සංස්කාර, පිනට, පවට, ධාන සිත්වලට සංස්කාර කියන්නේ. ධාන වඩනවා නම් එයා සංස්කාර රැස් කරන්නේ. කවුරු හරි කෙනෙක් පළවෙනි ධානයට යනවා නම් එයාට රැස් වෙන්නේ මොකද්ද? සංස්කාර. එයා නිවන් දකින්නේ නැහැ. දෙවෙනි ධානය උපදව ගන්නවා නම් දෙවෙනි ධානය උපදව ගත්ත කෙනාට රැස් වෙන්නේ සංස්කාරය. එතකොට ඒ එයා තුල රැස් වෙන්නේ සංස්කාර. ඉතින් මේ විදියට ගත්තාම පින්වත්නි, හැම වෙලාවකම අපි තුල චතුරාර්ය සත්‍යයක් අවබෝධ නැතිකම නිසා, එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැහැ කියන්නේ අවිද්‍යාවට. ඒ සංකාර කියන්නේ පින් රැස්වීම, පව් රැස්වීම, ධාන සිත් වැඩිම තුලින් යමක් රැස්වේද, ඒක තමයි ආනිඤ්ජාභි සංකාර කියලා කියන්නේ. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා. එතකොට යම් කෙනෙක් පිං රැස් කරන්නේ අවිද්‍යාව නිසා. බුදුරජාණන් වහන්සේ වදාළේ. ඇයි පිං රැස් කර කර රැස් කර කර යම් කෙනෙක් කොහෙද පතන්නේ? සුගතියනේ. භවයෙමනේ ප්‍රාර්ථනා කරන්නේ. එතකොට බුද්ධ ශාසනයේ අර්ථය භවය නෙමෙයි. බුද්ධ ශාසනයේ අර්ථය මොකද්ද? භව නිරෝධය. භවෙන් නික්මෙන එක. දැන් අපි මේ මනුස්ස ලෝකයට ආවේ මොනවා කරපු නිසාද? පින් රැස් කරපු නිසා. බුදුරජාණන් වහන්සේ වදාළේ මනුස්ස ලෝකයේ සැපක් හැටියටද දුකක් හැටියට? මේ රජ වුණත් දුකක් හැටියට, සක්විති රජ වුණත් දුකක් හැටියට. ඒකනේ උන්වහන්සේ සක්විති රජ වෙනවා කියද්දි මාලිගාවත් හැරී උන්වහන්සේට ඇවිල්ලා කියලා තියෙනවනේ, බය වෙන්න එපා, අදින් හත් දවසකින් සක්විති රජ වෙනවා. ඉතින් සක්විති රජ වෙන්න ජවයක් ඔයාට තියෙනවා. කිසි කෙනෙක් ලෝකේ ගිහින් සත්‍ය අවබෝධ කරලා නැහැ. මාරේ ඇවිල්ලා එම කිව්වලුනේ, ඒ ගෞතම ඒ සිද්ධාර්ථ මේ ලෝකේ සත්‍ය අවබෝධ කරපු මුනිවරු නැහැ, බොරු වැඩ කරන්න එපා, මම ඇපෙන්නම් අදින් හත් දවසකින් ඔයා මඟපල ලබනවා, මේ සක්විති රජ වෙනවා කියද්දි උන්වහන්සේ මාලිගාව අත්හැරිය ඇයි? උන්වහන්සේ මාලිගාව අතහැර දැම්මේ අන් කවර දෙයක් නිසා නෙමෙයි, කිසිවක්වත් නිසා නෙමෙයි. උන්වහන්සේ ඒ මාලිගාව අතහැර දැම්මේ පින්වත්නි, මනුස්ස භවය දුකක් නිසා. මනුස්ස ලෝකෙ ඉපදෙන්න වෙච්ච එක දුකක් නිසා. මේක දුකක් පින්වත්නි. මේ ගතවන ජීවිතය මහා විශාල දුකක්. එතකොට මෙහෙට මෙහේ අපේ ජීවිතේ විවෘත වෙලා මේ අද ගත කරන ජීවිතේට බලපෑවේ පිනනේ. මේ අපි යම් සුවපහසුවක් සුවපහසු ජීවිතයක් තියෙනවා නම් ඒකට බලපාලා තියෙන්නේ මොකද්ද? පින. එනම් මේ පින කියන්නේ සසරට ආйти දෙයක්. අපිව සසරින් ගලවන දෙයක් නෙමෙයි. යම් කෙනෙක් පින අභිනන්දනය කරනවා නම් ඒ පින අභිනන්දනය කරන්නේ කුමක් නිසාද? පින අභිනන්දනය කරන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි, අවිද්‍යාව නිසා. මොකද මේ මම කියන එකක්ද? නෑ, භාග්‍යතුන් වහන්සේ වදාළේ අවිද්‍යා පත්‍ය සංඛාරා. දැන් සංඛාර කියලා සිතුවිලි වලටත් කියනවා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. පැහැදිලිව මෙතන සංඛාර කියන එකේදී පටිච්ච සමුපාද කියනවා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා. පිනද පවද ධානසිත, ධානසිත් වඩන එක තියෙන්නේ. යම් කෙනෙක් අමාරුවෙන් පළවෙනි ධානය උපදව ගන්නවා. එයා භවෙන් ගැලවෙයිද? ගැලවෙන්නේ නැහැ. එයා භවයටමයි යන්නේ. ඒ නිසානේ අපි සමතේ වඩලා ධානය උපදවාගෙන විදර්ශනා කරන්නේ. විදර්ශනා කිරීමෙන් තමයි භවයෙන් ගැලවෙන්නේ. හැබැයි විදර්ශනා කරන්න පහසුයි සමාධි උපදවා ගත්තා. සමාධි උපදව ගත්තම විදර්ශනා කරන්න පහසුයි. එතකොට අවිද්‍යාව කියන්නේ හරියට අන්ධෙක් වගේ. අවිද්‍යාව කියන්නේ අන්ධෙක් වගේ. එතකොට මේ අවිද්‍යාව නිසා එයා නොවටිනා දෙයට වටිනාකම දෙනවා. අවිද්‍යාව නිසා ඔක වෙන්නේ. නොවටිනා දෙයකට වටිනාකම දෙනවා. දැන් අන්ධේකුට ඇඳුමක් හම්බ වෙනවා කියලා හිතන්නේ. එතකොට එයා ඇඳුම දන්නවද මොන වගේද කියලා? දන්නේ නැහැ. එයාට අහන්න ලැබෙන, මොකද එයාට කන් ඇහෙන නිසා අහන්න ලැබෙනවා, මේ ඇඳුම ලස්සනයි, මේ ඇඳුම ලස්සන නැහැ කී කී අහන්න ලැබෙනවා. එයා ජීවිතේට ඇඳුම් දැකලා නැහැ. හැබැයි අහන්න ලැබෙනවා, මෙන්න මේ ඇඳුම බලන්නකෝ, මේක කොච්චර ලස්සනයිද, මේ ඇඳුම බලන්න, මේක ලස්සන නැහැ කියලා එළියේ මිනිස්සු කතා කරනේම අහන්න ලැබෙනවා. එයා එක වෙලාවක ගිහින් කියනවා රෙදි මහන මිනිහෙකුට, මේ මටත් ලස්සන ඇඳුමක් හදලා දෙන්නකෝ, මට ටිකක් ලස්සන ඇඳුමක් හදලා දෙන්නකෝ කියලා. එතකොට අර මේ මුදලාලි අහනවා, උඹට සල්ලි තියෙනවද කියලා. එතන මෙයා කියනවා මන් දෙන්නම් කියලා. ඉතින් අමාරුවෙන් ඉතින් මොනව හරි කරලා සල්ලි වාන ගින් දෙනවා. එතකොට මේ මුදලාලි බැලුවා, මේ කඩේ ඉන්න මනුස්සයා බැලුවා, මේ මනුස්සයාට මේ සල්ලි දුන්නා කියලා ආයෙ හොඳ ඇඳුමක් ඕන්නේ නැහැ. ඔය මොකක් හරි පටලවලා දෙනවා. මොනව හරි දෙනවා ඔය පටලවලා කියලා කල්පනා කරනවා. කල්පනා කරලා අර මනුස්සයා කියනවා මෙන්න මේ අහවල් දවසේ ඉන්නකෝ මම මහලා තියන්නම් කියලා. ඊට පස්සේ එයා එනවා එදාට. එදාට ආවම මේ අන්ධයා, අන්ධ මනුස්සයාට අර වැරහැල්ලක් මහලා දෙනවා. එයා ඒක ඇඳ ගන්නවා. ඇඳගත්තාම අර ඒ මහපු මනුස්සයා කියනවා අනේ පුදුම ලස්සනන්නි තියෙන්නේ. ඔයාට මේ ඇඳුම හරීම ලස්සනයි. ඔයාට හරී ලස්සනයි නේ මේ ඇඳුම. මම හිතුවෙත් නැහැ මෙච්චර මේක ලස්සන වේ. දැන් අඳලා තියෙන වැරහැලි. වැරහැලි ඇඳුවා කියලා එයාට පේනවද? අතගාල බල්ලවත් දැනගන්න එයා දන්නවද ඇඳුම් ගැන හරියට? නෑ. ඊට පස්සේ එයා මේ වැරහැලි ඇඳගෙන යනවා තැනින් තැනට. එයා හිතාගෙන ඉන්නේ ලස්සන ඇඳුමක් කියලා. එයාට දැනෙනවා ලස්සනම ඇඳුම මේ අපි අඳින්නේ කියලා. එයාට එහෙම දැනෙනවා මේ අපි අඳින්නේ ලස්සනම ඇඳුමක් කියලා එයා හිතාගෙන ඉන්නවා. ඉතින් ලස්සනම ඇඳුමක් කියලා හිතාගෙන එයා මොකද කරන්නේ? ලස්සන ඇඳුමක් කියලා හිතාගෙන තමයි එයා වටේට ඇවිදින්නේ. එහෙම වටේට ඇවිදිනකොට පින්වත්නි, ඔය කඩපිල්ල වලට එහෙම යනවා, එයා අභිමාණයෙන් යනවා වැරහැල්ලක් ඇඳගෙන ලස්සන ඇඳුමක් කියලා. එතකොට එයා කට්ටියකින් අහනවා කොහමද මං අලුතින් මහගත්ත ඇඳුම කියලා. එතකොට අර අය කියනවා, මිනිස්සු නිකන් විහිළුවට වගේ කියනවා, අපෝ අයියෝ හරිම ලස්සනයි කියලා. අපි ලස්සන නෑ කියන්න එහෙම කියනව නේද? දැන් අපි කියන්නේ හොඳයි කියන එක කියන්නේ ඕ ඉතින් හොඳයි හොඳයි කියලා කිව්වම ඒකෙත් හොඳයි කියන එක නෙමෙයි ඉන්නේ අර්ථේ. හොඳ නෑ කියන එක. අර මිනිස්සු විහිළුවට අරන් මේ සිද්ධිය කියනවා ඕ හොඳයි 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 කියලා. එතකොට මෙයා මොකද කරේ? මෙයා හිතාගත්තා ඇත්ත තමයි, මං ඇඳලා තියෙන ලස්සනම ඇඳුමක්. ඒක වෛද්‍යවරයෙක් මෙයාව දැක්කා කියනවා. මෙයාව දැකලා කිව්වලු මේ මේ මනුස්සයද මේ වැරහැලි ඇඳගෙන යනවා ඇඳුමක් කියලා හිතාගෙන අන්ධ බව නිසා. ඇයි ඇඳුම් ගැන දැකලත් නැහැ. ඇඳුම් ගැන හරියට යාට අදහසකුත් නැහැ. ලස්සන මොන ඇඳුම්ද ලව ලස්සන මොන ඇඳුම්ද කියලා දන්නෙත් නැහැ. ප්‍රෝඩාවකට අහුවෙලා මේ වංචාවටයි අපි මේ සසර අහුවෙලා තියෙන්නේ. මේ අපි ඉන්නේ ප්‍රෝඩාකාරී සසරක. මේ මුළු සංසාරෙම කියන්නේ ප්‍රෝඩාවක්. නැති දෙයක් ඇති බවට මවලා පෙන්නනවා. ඒ නැති දෙයක් ඇති බවට මවලා පෙන්නනකොට අපි මනසින් ගොඩනගා ගන්නවා සත්‍ය වශයෙන් පවතින බව. අපි ඔළුවෙන් හදාගෙන පවතිනවා කියලා හිතාගෙන ලෝකෙට දුවනවා. අරමුණු පස්සේ දුව දුව ඉන්න වෙලාවක අපට ජීවිතේ අතෑරෙනවා. ළඟදි දවසක අපට ජීවිතේ අතෑරුණාම් පින්නොත් අපි ගොඩාක් අනාතයි. හරියට අපි අනාත වෙනවා. ඉතින් තුන් භවය අනුව මහා දුකසේ යන ඉතාම බිහිතුණු ගමනක් අපට තියෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් ඇර අපට මේ ප්‍රශ්නේ කවුරුත් විසඳලා දෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ විතරයි විසඳලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ කළ යහපතක් ඇද්ද ඒක අපේ අම්ම කළෙත් නැහැ අපිට. තාත්ත කරෙත් නැහැ. දරුවෝ කළෙත් නැහැ. ඒගොල්ලෝ හැමදාමත් වටිනාකම් හදලා ලෝකේට තැවරිලා ලෝකෙට ඇලිලා ඉඳයි අපිට උදව් කළේ. අපි හැම ඉන්ද්‍රියකින්ම දරුවට ඇලුනා. හැම ඉන්ද්‍රියකින්ම බිරිඳට ඇලුනා. හැම ඉන්ද්‍රියකින්ම ස්වාමියාට ඇලුනා. ඇලුනා. පංචේන්ද්‍රයන්ම ගෙන්ම ලෝකෙට ඇලුනා. ඒ ඇලීම නිසා මේ කෙලෙස් සහගත ලෝකයට මාරයාට අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපි ඉන්නේ මාර වසඟේ. අපේ ස්වෛරී බවක් ස්වාධීනත්වයක් නිවහල් බවක් අපිට නැහැ. අපිට නැහැ පින්වත්නි. ඒ කාලේ වැද්දෝ රිලව් අල්ලන්න ඕන වුණාම කොහොල් ලැබලින් ලාටු වලින් බබෙක් හදනවලු. ඒව හදලා ගස්වල අලවනවලු. ඉතින් ওই වඳුරෝ ඇවිල්ලා ඉතින් හරි පුදුමයිනේ මෙයාලට මේ හැම එකක් එකම පැටලෙනවනේ. අහුවෙච්ච තැනට අත දාන කෙනෙක් නේ. අතින් ගහනවලු මේ මර කොහොල් ලැවලින් හදාපු ලාටු වලින් හදාපු බබාලට අතින් ගහනවලු ඒ රූපවලට. එතන අත ඇලෙනවලු. දැන් අත ඇලුනාම ඒ අත ගලව ගන්න බෑ. ඒ අත යාට ගලව ගන්න අමාරුයි. එතකොට එයා ඒ අත ගලව ගන්න උත්සාහ කරන උතුරු කිසිම අවයවයකට සම්බන්ධ නොවි. ඒ නිසා ඇසෙන් රූප තණ්හාව ආවම එතන මෙතනම නිරුද්ධ කරගන්න ඕනේ. ආය ආය ලෝකෙට ගින් බැලුවොත් අමාරු වැටෙනවා. ආය ආය අරමුණු පස්සේ දිවුවොත් අමාරු වැටෙනවා. එතකොට මේ වඳුරට මේක තේරෙන්නේ නැහනේ. එතකොට යා ඒ අත ගලව ගන්න කියලා හිතාගෙන අනිත් අතින් ගහනවා. එතකොට මොකද වෙන්නේ? අත් දෙක මැලිනවා. අත් දෙක මැලිනවා. ඒ අත් දෙක ගල අත් දෙක මැලුනාම භයානකයි දැන්. එක අතක් ඇල්ලන මොනවා හරි කරලා ගලව ගන්න පුළුවන්. ඒක ගලව ගන්න කියලා හිතාගෙන යා අතලේ අනිත් අතෙන් ගහපු එකනේ. අන්න ඒ වගේ පින්වත්නි මේ අපේ අපි තුල උපදින යම් ආස්වාදයක් වේද ඒ ආස්වාදයෙන් සම්තෘප්තිමත් වෙන්න කියලා හිතාගෙන අපි කරන්නේ පින්වත්නි නැවත නැවත ලෝකයට ගිහි යන්නේක නැවත නැවත කෙලෙස්සහගත මතකයට හරියන විදියට ඇස පාවිච්චි කරන එක කන පාවිච්චි කරන එක මේක කිසි තේරුමක් ඇති වැඩක් නෙමෙයි. ඊට පස්සේ අත් දෙකම ඇලුනාම ඒ අත් දෙක ගලව ගන්න කියලා හිතාන කකුලෙන් ගහනවා. එතකොට කකුලත් ඇලෙනවා. ඒ අත් දෙකයි කකුලයි ගලව ගන්න කියලා හිතාන ඉතුරු කකුලෙන් ගහනවා. එතකොට අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම ඇලෙනවා. දැන් තියෙන්නේ ඔළුව විතරයි ගහන්න. ඔළුවෙන් ගහනකොට ඔළුවත් ඇලෙනවා. දැන් ඉතින් මේ වඳුරාට වැද්දා පැමිණ වැද්දාට අවශ්‍ය ඕනෑම දෙයක් මේ වඳුරා වෙනුවෙන් කරන්න පුළුවන්. වැද්දාට අවශ්‍ය ඕනම දෙයක් කරන්න පුළුවන්. අන්න ඒ වගේ අපි ඇසින් ඇලෙනකොට බැඳෙනකොට ගැට ගැහෙනකොට පැටලෙනකොට මනාප රූපයත් එක්ක ආස්වාදයෙන් ගිජු වෙනකොට අමනාප රූපයෙන් උපදින යම්කිසි අමනාප ආස්වාදයක් ඇද්ද ඒ ආස්වාදයේ පදනම් කරගෙන පටිඝ අනුසය තමන් තුළ මෝරනකොට වැඩෙනකොට එතනම කෙලෙස් ටික කඩලා දාන්න ඕන. ඇස නිරෝධ ධර්මයක් විදියට දකින්න ඕන. ඇහෙන් රූප බලනකොට වෙන දේ පිළිබඳ එයා සවිඥානික වෙන්න ඕන. ඇහෙන් රූප බලනකොට මේ ඇස පින්වත්නි ආහාරයෙන් හැදුණු එකක් කියලා දකින්න ඕන. මේ ඇස ආහාරයෙන් හැදුණු එකක් කියලා දකින්න ඕන. ඇහෙන් රූප බලනකොට කර්මය ප්‍රත්‍ය කරගෙන පවතින බව දකින්න ඕන. දකින්න ඕන. කර්මය නැති වුණොත් පින්වත්නි මේ ඇහැ මේ පේන්න හැදුනත් අන්ධයි කියලා දකින්න ඕන. චක්කු ප්‍රසාදේ කර්මයෙන් උපද්දවන බව දකින්න ඕන. එතකොට අපට තේරෙනවා පින්වත්නි කනබුණ කෑමෙන් හැදුණු මේ රූපය කර්මය ප්‍රත්‍ය කරගෙන පවතිනවා කියලා පේන්න පටන් ගන්නවා. අන්නේ පේන කමට කියන්නේ සම්මා දිට්ඨිය. ඒකට මොකද්ද කියන්නේ? සම්මා දිට්ඨිය. ලංකාවේ බෞද්ධින්ට සම්මා දිට්ඨිය නැහැ. ඒගොල්ලෝ කර්මයෙන් බලන්නේ නැහැ. අවිද්‍යාව පදනම් කරගෙන සකස් වෙච්ච විදියල දකින්නේ නැහැ. පෙර තණ්හාව නිසා ගොඩ නැගිච්ච අවකාශයක් කියලා දකින්නේ නැහැ. මේ මොහොතේ අවිද්‍යාව තණ්හාව පදනම් කරගෙන ලෝකේ ඇසුරු කරොත් ලෝකේ පාවිච්චි කළොත් ඒ ලෝකේ ඇසුරු කරන පාවිච්චි කරන තැනක භවය තුල අනාත වෙනවා කියලා දකින්නේ නැහැ පින්වත්නි. දකින්නේ නැහැ. මේ ව්‍යාකූලත්වය දකින්නේ නැහැ පින්වත්නි. මේ ලෝකයේ උපාදානීය ස්වභාවයකින් අල්ල ගන්නකොට අනාත්ම ලෝකයේ ආත්මීය වශයෙන් වැටහෙනවා. මගේ වසඟේ පවත්වන්න බැරි ලෝකයක් මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හැඟීම් ඇති වෙනවා කියලා ලෝකයා දකින්නේ නැහැ පින්වත්නි. එතකොට මේ විදියට මේ අන්ධයා වැරහැලි ඇඳගෙන මේ ලෝකේ ලස්සනම ඇඳුමක් ඇඳගෙන මම මේ වටේ යන්නේ කියලා හිතාගෙන අභිමාණෙන් යනවා. ඔන්න ඔය වගේ ලාමක අභිමානයක් අපට තියෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැති නිසා මේ ඉපදුණු ජීවිතය ඇතුලේ අපට තියෙන්නේ ලාමක අවබෝධයක්. අපේ අවබෝධය හරීම ලාමකයි. ලාමකයි අපේ අවබෝධය. හරීම ලාමකයි. ඉතින් පින්වත්නි මේ විදියට මේ අන්ධයා තැනක් තැනක් ගානේ යනකොට එක එක තැන්වලට යනකොට එක වෛද්‍යවරයෙක් දැක්කගෙන අනේ පව් මේ මෝඩ මනුස්සයා වැරහැලි ඇඳගෙන ලස්සන ඇඳුමක් ඇඳගෙන කියලා මිනිසුන්ගෙන් අහහා වටේට කැරකිනවා නේද කියලා දකිනකොට එයා මේ විදියට අඳුන ගන්නකොට දකිනකොට තේරුම් ගන්නකොට පින්වත්නි මේ වෛද්‍යවරයාට හිතෙනවා මේ මනුස්සයාගේ ඇස් පාදන්න ඕන කියලා. මේ වෛද්‍යවරයා මෙයාගේ ඇස් දෙක හොඳට බලලා දවසක් මේ වෛද්‍යවරයා කතා කළා යාට. කතා කරලා කිව්වා මං ඔයාගේ ඇස් දෙක හොඳ කරන්නම් කියලා. මේ වෛද්‍යවරයා ප්‍රතිකාර කරලා ඇස් දෙක පෑදුවා මේ අන්ධයාගේ. මේ අන්ධයාගේ ඇස් දෙක පෑදෙනකොටම මේ අන්ධයා පළවෙනියෙන් බැලුවේ එයාගේ ඇඳුම දිහා. බලනකොට යාට ලැජ්ජාවක් ඇති වුණා. අනේ මොන ලස්සනක්ද මේ වැරහැලි ඇඳගෙනනේ දුවලා තියෙන්නේ. වැරහැල්ලක් ඇඳගෙනනේ කැරකිලා තියෙන්නේ. මේ ලෝකේ මාව රැවැට්ටුවා. ලෝකේ ප්‍රෝඩාවට මම අහු වුණා. මිනිසුන්ගේ ලාමක වචනවලට මම අහු වුණා. මේ ඇඳුම ලස්සනයි කියලා මේ ලෝකයේම කිව්වේ බොරුවක්. ලෝකේ ප්‍රෝඩාවට මම අහු වුණා කියලා එයා පළවෙනියෙන් කළේ ඒ ඇඳුම ගලවා විසිකරන එකයි. අපිත් ඔය වගේ පින්වත්නි අවිද්‍යාවේ අන්ධභාවයක් අපට තියෙනවා. ඒ නිසා අපිට සංස්කාර පිළිබඳ අභිනන්දනයක් තියෙනවා. අවිද්‍යාවේ අන්ධභාව නිසා අවිද්‍යාව පදනම් කරගෙන අපි තුල අන්ධ බව ක්‍රියාත්මක වෙන නිසා අපිට මොකද්ද වෙලා තියෙන්නේ? අවිද්‍යාවේ අන්ධභාවය නිසා සංස්කාරයන්ගේ අභිනන්දනයක් අපට තියෙනවා. පිනේ අභිනන්දනයක්, පවේ අභිනන්දනයක්, සමාධිය අභිනන්දනයක් තියෙනවා. අභිනන්දනයක් තියෙනවා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? අවිජ්ජාපච්චා සංඛාරා. එයා දන්නේ නැහැ මේ මොහොතේ ආයතන හැදෙන්නේ, මේ මොහොතේ ආයතන හැදෙන්නේ මේ මොහොතේ මේ සවිඥානික කය කියලා අපි ගමුකෝ. මේ මොහොතේ සවිඥානික කය හටගෙන තියෙන්නේ මොකක් නිසාද? මේ දැන් අපි හිතමුකෝ මේ රූපය ගමු. මේ රූපය පින්වත්නි ආහාරයෙන් කනබුන කෑමෙන් හැදුණු එක. කර්මය ප්‍රත්‍ය කරගෙන පවතින එක. මේ රූපය එහෙම එකක්. කනබුන කෑමෙන් හැදුණු ආහාරයේ කනබුන කෑමෙන් හැදුණු කර්මය ප්‍රත්‍ය කොට පවතින එක. මේ රූපේ කතාවේ පමණයි. එතකොට මේ රූපේ එහෙම එකක් නම් මේ රූපේම පාවිච්චි කර කර මිනිස්සු මොකද කරන්නේ? එතකොට එයාට මේ රූපේ කතාව තේරෙන්නේ නැහැ. නප්පජානාති, අවබෝධයක් නැහැ එයාට. කනබුන කෑමෙන් හැදුණු ආහාරයේ ප්‍රත්‍ය කරගෙන පවතින එකක් කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැති තාක් කල් එයා යාගේ කුලය ගැන හිතනවා, ගෝත්‍රය ගැන හිතනවා, පවුල ගැන හිතනවා. දැන් ලංකාවේ කාලේ තිබ්බ හරියට කුලය ගැන හිතනවා. දැන් නම් මං හිතනවා අඩුයි. හරියට කුලය ගැන හිතනවා. එතකොට ඒවා සම්මුතීන් කියලාවත් ලංකාවේ මිනිසුන්ට යන්නේ, ඒවා දෘෂ්ටි වලට අහු වෙලා. සම්මුතීන් ඒවා. දැන් වාසකම දිහා බලාගෙන එයාගේ පිරිසුදුකම තීරණය කරපු යුගයක් තිබ්බ. දැන් අවුරුදු 20කට 25කට උඩ දිනුනා. ওই නුවර පැත්තේ මේක ලොකුවට දැනුත් තියෙනවා සමහර තැන්වල. හරියට හිතනවා ඒක. මොකද්ද පින්වත් මේක හිතන්න තියෙන්නේ? නෑ නමේ වාසකම දිහා බලලා එයාගේ කුලයේ ශ්‍රේෂ්ඨත්වයේ තීරණය වෙනවා නම් මේ බුද්ධ ශාසනය කතා කරලා වැඩක් නෑ. හරි, ඒක නමේ වාසකම ඇතුලේ නම් වෙන්නේ. මේක නම් වෙනස් කරන්න බැරිද ඕන කෙනෙකුට? ඕන කෙනෙකුට පුළුවන්. ඕන කෙනෙකුට පුළුවන් නම වෙනස් කරගන්න. ඒක මානවයිති වාසකම. අර වාසකම් කෑල්ල දාගත්තන් පස්සේ එයාගේ පරම්පරාවම ඊට පස්සේ හිතන්නේ ඒ අර පරපුරට අයිති කියලා. ඉතින් මේක අපි රවට්ටා ගැනීමක් නෙමෙයිද? පින්වත්නි, පිරිසුදු වෙන්නේ කුසලා ධම්මා කුසලස්ස ධම්මස්ස. එයා කොයිතරම් රාගදේශ මොහ වඩන් නැද්ද? එයා තුල ලෝභදේශ මොහ වඩන් නැද්ද? කොයිතරම් ඒ වඩන් නැතිකම ඇතුලේ ඒ ලෝභදේශ මොහ වලින් නිදහස් වුණු සිතකින් පින්වත්නි අලෝභය අද්වේෂය අමෝහය පදනම් කරගෙන චිත්තචෛතසික ධර්ම ගලනවාද? අන්න එතනයි පිරිසුදු වීම තියෙන්නේ. දැන් කෙනෙක් පුළුවන් තරම් දුස්සීලයි, අසමාහිතයි සිත. ඊට පස්සේ යා කෙලෙස් සහගත අරමුණු පස්සේ දුව දුවා සතුටු වෙන්න හදනවා. සිහිය පිටුවා ගන්න පැත්තකවත් නැහැ. ප්‍රඥාව කියලා මොකද්ද කියලා දන්නේවත් නැහැ. එයා දන්නේ ලැබිච්ච දෙකින් සතුටු වෙන විදිය. හුදෙකලාවට ඇලුණු සිතක් එයාට නැහැ. හැම වෙලාවකම තණ්හාවෙන් ලෝකේ දිහා බලනවා, ලෝකේ අහුලනවා, ලෝකයේත් එකතු වෙනවා, ලෝකයේත් එක ගනුදෙනු කරනවා. මම මම මගේ මගේ කියලා හිතාගෙන ලෝකේ නඩත්තු කරනවා. වාසකම හොඳට තියෙනවා, පිරිසුදුයිද? එයාගේ ජීවිතේ ගඳ ගහනවා. අරුකූපම චිත්තෝ. එයාගේ ඇතුළ හරියට නාමේ උපෙන්න සාතිකේ වාසකම හොඳයි. නමුත් පින්වත් නියාගේ සිත පරණ වනයක් වගේ. ඉතින් වාසකම කියන එක ඕන මිනිහෙකුට වෙනස් කරගන්න පුළුවන්. එතකොට එයා හිතනවා මෙයා බොහොම සුද්ධවන්ත පරපුරක කියලා. කොහොමද හිතන්නේ? මේ ප්‍රෝඩාකාරී භවෙන් ගැලවෙන්න පින්වත්නි. අපගේ බුදුරජාණන් වහන්සේ පිරිසුදු වීම කියලා වදාලේ කුසලා ධම්මා කුසලස්ස ධම්මස්ස. යම් කෙනෙක් කුසල් ධර්ම මත පිහිටා කුසල් ධර්ම රැස් කරයිද, අලෝභ අද්වේෂ අමෝහ පදනම් කරගෙන ඒවට අනුව චිත්තචෛතසික ධර්ම උපදිනකොට ඒක ඇතුලේ යම් ශ්‍රාවකෙක් වාසය කරයිද, එතනයි පින්වත්නි පාරිශුද්ධිය තියෙන්නේ. එතකොට යම් කෙනෙක් අවිද්‍යාව මොකද්ද කියලා දන්නේ නැත්නම් හරියට අර අන්ධයා වගේ. අවිද්‍යාව මොකද්ද කියලා දන්නේ නැත්නම් අන්ධයා වගේ. එයා ඇඳගත්ත ඇඳුම වගේ තමයි පින්වත්නි එයා තුල ගොඩ නැගෙන සංස්කාරයන්ට මුලා වෙන එක. සංස්කාරයන්ට මුලා වෙන එක. සංස්කාරයන්ට මුලා වෙන එක. පින්වත්නි, මෙබඳු ප්‍රෝඩාකාරී ලෝකයක නම් අපි වාසය කරන්නේ. ප්‍රෝඩාකාරී ලෝකයක නම් අපි ඉන්නේ. එතකොට අර වෛද්‍යවරයෙක් ඇවිල්ලා මෙයාගේ ඇස් පෑදුවා. එයා ලෝකෙට අහුුන්නේ. ලෝකෙට අහු නොවන ආකාරයට එයාව ගැලෙව්වා, මිදෙව්වා. එතකොට ලෝකේ හිස් වර්ණනාවට අරයා හිතුවා ඇත්තටම මේ ඇඳුම ලස්සනයි කියලා. අන්න ඒ වගේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම බාහිරින් එනකොට ඒවා ආස්වාදයට අනුව බලමින් වාසය කරනකොට තණ්හා පවඩ තියා හිතනවා ඇත්තටම මේ ඇඳුම ලස්සනයි කියලා. තණ්හාවම වඩ වඩා ඉන්නවා. හැබැයි යාගේ දැස් පෑදුවා වෛද්‍යවරයෙක්. කවුද? අපගේ බුදුරජාණන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ පැවැත්ම දුකක් බව. මේ පැවැත්මට බලපාන අවිද්‍යා තණ්හා උපාදානයේ දුකේ සමුදය බව. අවිද්‍යා තණ්හා උපාදානෙන් සිත මුදවා ගත්තොත් එය දුකේ නිරෝධයේ බව. මෙන්න මේ විදියට ලෝකේ දකින්න එක විමසන එක දුක නිරුද්ධ කිරීමේම මාර්ගයේ බව අපගේ බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා හරියට ඇස් පාදපු වෛද්‍යවරයා වගේ. එතකොට එයා ඒ ඇස් පාදපු විදියට එයා භාග්‍යවතුන් වහන්සේ අපට දුන්නේ ඇහෙන්. බුදුරජාණන් වහන්සේ අපට දුන්න ඇහක් තියෙනවනේ. ඒ බුදුරජාණන් වහන්සේ අපට ලබා දුන්න ඇහෙන් එයා මොකද කරන්න ඕන? එයා ලෝකේ දිහා බලන්න ඕන. එතකොට පින්වත්නි, ලෝකය ශුන්්‍යතාවයකින්, ශුන්්‍යතෝ ලෝකෝ, හිස් බවකින් මම කියලා, මගේ කියලා, මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා බලන බැල්මෙන් හිස් බවකින් ලෝකේ වැටෙහෙන්න පටන් ගන්නවා. වටිනාකම පේනකම් විතරයි ලෝකේ රැඳෙන්න හිතෙන්නේ. වටිනාකම පේන්නේ නැත්තම් ලෝකේ රැඳෙන්න හිතෙන්නේ නැහැ පින්වත්නි. වටිනාකම පෙනුන් නැති එක තැනකවත් අපි රැඳිලා නැහැ. අපි එක තැරලා දාලා. වටිනාකම පේනකම් අපි ලෝකේ රැඳෙනවා. මෙන්න මේ විදියට අපි ලෝකේ දැක්කොත්, විමසුවොත්, තේරුම් ගත්තොත් එහෙම දකින කෙනාට කවදාවත් වරදින්නේ නැහැ පින්වත්නි. මෙන්න මේ විදියටයි අපි ජීවිතේ විමසා ගන්න ඕන. එතකොට පින්වත්නි, අපිට අපේ මුලාවෙන් සිත මුදවාගෙන සත්‍යාවබෝධය කරා යන්න අවස්ථාව ලැබෙනවා. එබඳු සත්‍යාවබෝධය කරා යන දක්ෂ ශ්‍රාවකත්වයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔය පින්නතුන්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ කොළොන්නාව ගජබාපුර පදිංචි බණ්ඩාර වාසල මහත්මා, ලලිතා වාසල මහත්මිය, දූදරු පිරිස ඇතුළු පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. බණ්ඩාර වාසල මහත්මාටත්, ලලිතා වාසල මහත්මිය ඇතුළු දූදරුවන් ප්‍රධාන මේ ස්ථානයේ රැස් වුණා වූ කල්යාණ මිත්‍ර, මේ පිනතුන්ගේ ඥාති හිතවතුන් සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. සුවසේම නිවන් මඟ පූර්ණේ කර ගන්නට මේ කුසල් හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ප්‍රසන්න මුණසිංහ මහත්මා ඇතුළු පරලෝ සපත් සියලු ඥාති මිත්‍රාදීන්ට අනුමෝදනා කොට තිබෙනවා. බණ්ඩාර වාසල මහත්මාගේ නමින් මියගිය ඥාතීන්ටත්, ලලිතා වාසල මහත්මියගේ නමින් මිය පරලෝගිය ඥාතීන්ටත් මේ කුසල් උපනිශ්‍රය වේවා. මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. සියලු ඥාතීන්ට සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, සියලු මහා සංඝරත්නයටත් මේ කුසල් උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තිබෙනවා. බොරලන්දේ වජිර ඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරුවනටත් මේ කුසල් බලවත් වේවා. ඒ වගේම මේ කුසලානිසංස ධර්මයන් අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන පූජනීය මහසඟරුවනටත් මේ කුසල් උපකාර වේවා. සියලු දෙනා වහන්සේටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනා මේ කුසල් දේශනා පාරමිතාවක් වේවා. මේ උතුම් ධර්ම දේශනාව වෙනුවෙන් සම්බන්ධ වුණා වූ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් විශේෂයෙන් මේ දේශනාවට කැපවුණු බණ්ඩාරවාසල මහත්මා ලලිතාවාසල මහත්මිය ප්‍රදාන සියලු පින්තුන්ලාට සුවසේම නිවන් මඟ පූර්ණේ කරගන්නට මේ කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.
සාදු සාදු සාදු. සදහවතුනි දේශනාව පවත්වා වදාළ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අපේ නම කියන්න අවසරයි පූජනීය හසලක සීල විමල පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. සාදු සාදු සාදු. පින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.